හොඳමයි. එහෙමනම් අද දිනත් මේ ධර්ම සාකච්ඡාව සඳහා සහභාගි වෙනවා, සම්බන්ධ වෙනවා මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා. අපි ඔබතුමාවත් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබතුමාට ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාව කරගෙන යන්න කියලා. තෙරුවන් සරණයි රවි මහත්මයා.
තෙරුවන් සරණයි. දේශනාව නිමේ සාකච්ඡාවක් නිසා මේ කාට හරි ගැටලුවක් තියෙනවා නම් යමු කරන්න. ඒ අනුව අපි සාකච්ඡා කරමු.
දරුවන් සරණයි ડોક્ટર අයියා. මට පොඩි ප්‍රශ්නයක් අහන්න. මේ දැන් අපි මට පොඩ්ඩක් මේ අන්ලර්නින්ග් වගේ තමයි කරගන්න ඕනේ. කියන්නේ අපි පංචස්කන්ධය කියන එක ඉගෙනගෙන තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. ඊළඟට ඔය කජිනී සූත්‍රය වගේ අපි කතා කරා පහුගිය දවස්වල මේ රූපය රුප්පණය කියන කතාව. දැන් මට හිතෙන්නේ නිකන් ඒ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියනකොට දැන් අර විඥාණයට එනකොට තමයි සංස්කරණය වෙලා අපිට අරමුණු විදියට පටන් ගන්න. හැබැයි අර රූපේ තියෙන්නේ මුලම. එතකොට රුප්පණය කියන එකේදී මට නිකන් මට දැන් පොඩි කන්ෆියුෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ රුප්පණය කියන එක එන්නේ විඥාණයෙන් පස්සේද අපිට දැනෙන්නේ, නැත්නම් රූපය මුල තියෙන එක වෙනස් එකක්ද? අන්න එතන පොඩි කන්ෆියුෂන් එකක් තියෙනවා. ඔබතුමාට පුළුවන් නම් පොඩ්ඩක් ඉහලා දෙන්න. ගොඩක් පිං.
හොඳයි. ඒකම සරණයි. ඔක දැන් එකක් තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියනකොට ඒ රූපේ මුලින් තියෙන ඉතුරු ඒවා පස්සේ තියෙන්නේ. දෙවෙනි එක තමයි අර විඥාණය කියන එක. ඉතින් මේ වචනවල යම් කිසි අදහසක් අපිට ඉස්සෙල්ලා ලෝකයි තිය අදහස ගත්තත් දැන් විඥාණය කියන්නේ මොකද්ද? විඥාණය අදහස් කරන්නේ විඥාණය කියන්නේ දැනුවත් වෙන ගතියෙන් මොනවා හරි දැනගත්තා නම් ඒ කියන්නේ විඥාණයට අහු වුණා කියන එක. කට තේරුම් ගන්න දැන් රූපය ගැන කතා කරන්න පුළුවන් උනේ මොකද? විඥාණයෙන් දැනගත්තු නිසා. ඒක විඥාණයෙන් දැනගන්නවා කියලා විඥාණය එකක් දැන ගැනීම තව එකක් නෙවෙයි. ඒ දැනගන්න ගතියට දැනගන්න ස්වභාවයට කියන්නේ විඥාණය කියලා. දැනුවත් වෙන ගතිය. ඒකට තේරෙයි මෙතන මේ කාලපරතරයක් යෙදෙන්න විදිහක් නැහැ. රූපය කියන එක, වේදනාව කියන එක, සංඥාව, සංකාරය කියන එක ගැන කතා කරන්න පුළුවන් උනේ දැනගත්තු නිසානේ. ඒ දැනගන්න ගතියට තමයි විඥානය කියන්නේ. එතනින්ම තේරෙනවා ඇති මේවා එකක්වත් එකකට පස්සේ එකක් පහළ වෙන කතාවක් නැහැ. අවිදිර කිව්වොත් කාලය කියන එක අදාළම නැහැ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ අපි කාලය දාගෙන හිතන්න යනවා. දැන් පච්චයා කියපු ගමන් මේකට පස්සේ මේක. ඒ කියන්නේ අවිද්‍යා පච්චයා සංකාර කියලා නම් අවිද්‍යාව ඉස්සෙල්ලා තියෙන්න ඕන, සංකාරය ඊට පස්සේ එන්න ඕන කියන විදිහකට හිතන්න යනවනේ. ඒ සිටීම මේ ආර්ය දර්ශනයේ නිවිදේක ලෝකෙට අයිති. මොකද කාලය කියන එක ලෝකේනේ. කාලය කියපු ගමන් ලෝකෙට අහු වෙනවා. ලෝකෝත්තර දර්ශනයකින් ලෝකෙන් එතර වෙනවා කියනකොට ඒ කාලය අදාළ නැහැ. කාලය විතරක් නෙමෙයි 11 ආකාරයේම අදාළ නැති වෙන්න ඕන ලෝකෝත්තර දර්ශනයේදී. ඒ කියන්නේ 11 ආකාර කියන්නේ දැන් අපි කාලයෙන් තුනක් තියෙනවා. අතීත, අනාගත, වර්තමාන. ඊළඟට දුර ළඟ අජත්ත බහිද්ද ඕලාරික සියුම් ඊනතනිතයගේ වර්ග කිරීමක් වෙනවනේ. දැන් ලෝකයා හිතන්නේ ඒ දේවල් එහෙමම තියනවා, ඒක තුල තමයි මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ඇති වෙන්නේ කියලා. ඒක ඒ බුදු කෙනෙකුට කලින් හිතපු විදිය නැත්තම් දැන් හිතුවත් ඒක බුදුදහම නෙවෙයි. ඒ කියන්නේ මේවා තියෙන තැනකට අපි කොහේද ඉඳන් ආවා කියන එක බුදුදහම නෙවෙයි. අපිට හිතෙන්නේ එහෙම. මේ ලෝකෙට අපි කොහෙන්ද ආවා, මරුණට පස්සේ ආපහු යනවා යන්න මේ ලෝකේ ඒවා එහෙමම තියලා කියලා. එහෙම කතාවක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ලෝකය. ලෝකය දකින්න කියන්නේ කොහෙන්ද? සමන්තුලි. ඒ කියන්නේ අපි සකස් කරගත්තු ලෝකෙක තමයි අපි ජීවත් වෙන්නේ. එහෙම තව උපමාවක් කිව්වොත් දැන් අපි හීනයක් දකිනකොට හීනේ තිබුණ එකක්ද? නැත්තම් අපි සකස් කරගෙන බලන එකක්ද? හීනයි කියන එක තිබුණ දෙයක්ද Taman සකස් කරගෙන බලන එකක්ද? තමන් සකස් කරගෙන කියන එක බොහොම පැහැදිලිනේ. කොහොමද තමන් සකස් කරගෙන බව දන්නේ? ඒක වෙන කාටවත් පේන්නේ නැහැ. ඒක තමන්ගේ මනසට විතරයි අරමුණු වෙන්නේ. ඒකට අපිට තේරෙන්නේ නැහැ මේ ලෝකය කියන එකත් ඒ වගේ සිද්ධියක් කියලා. මේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ ලෝකය තමන් තුලයි. කියන්නේ මේ ආයතන හයේ ආයතන 6 තුල සකස් වෙන ස්වභාවයක් මේ ලෝකය කියන්නේ. එහෙම නැතුව තියෙන එක නිවි. ඒකට ඒ ලෝකයට අහු වුණාද කියලා බලා ගන්න හොඳම තැනක් තමයි අර 11 ආකාරයේ එකකට හරි අහු වෙලාද. අතීතයට අහු වෙලාද, අනාගතයට, වර්තමානයට, එන සඳුර හෝ ළඟ අජ්ජත් බහිත ඕලාරික සියුම් හීන ප්‍රණීත. ඒ 11 ආකාරයෙන් ඕන එක කට යෙදිලා නම් අපි තේරුම් ගන්නකොට ඒක ලෝකෙට අයිති පැත්තෙන් ලෝකෝත්තර දර්ශනයට ඇවිල්ලා නැහැ. කියන්නේ ලෝකෝත්තර කියන්නේ ලෝකෙන් එතෙර වෙන්න, ලෝකේ අයිති වෙන්න බෑ. එතෙර. එතෙර කියනකොට ලෝකේ යෙදෙන්න බෑ. නම් මෙතන පොඩ්ඩක් තේරුම් ගත්තොත් ඒක තමයි කාලය පිළිබඳ ප්‍රශ්නේ. කාලය පිළිබඳ ප්‍රශ්නයක් මේකට පස්සේ මේක ඇති වෙනවා කියන්නේ. රූපයට පස්සේද වේදනාව, වේදනාවට පස්සේද සංඛාරය. එහෙම එකක් නෙමෙයි. මේ පච්චයා කියන එකේ තේරුම මේ ඇතිකල්ලි මේ වේ කියන ධර්මතාවය. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් අසති ඉදං නහෝති. ඔනෝක ඕක තමයි මේ පටිච්ච සමුප්පාද න්‍යාය. දැන් අපි පටිච්ච සමුප්පාද න්‍යායත් අපි ලෝකෙට අයිති විදිහට තමයි මුලින් තේරුම් ගන්න. ඒ කාර්ය දර්ශනීය නෙවෙයි. ඒතර තමයි එක එක මත වෙන්නේ. ඒකේ ප්‍රධානම අහුවෙන තැනක් තමයි රූපය තියනවා මම නැහැ කියන එක. දැන් හුඟක් අය පුරුදු වෙලා ඉන්න මේ රූපය රූපේ තිබුණාට මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා කියන්න හදනවානේ. ඒ කියන්න පුළුවන්. ඒක ලෝකෝත්තර දර්ශනේ නෙමෙයි, බුදුහාමුදුරුවෝ පෙන්නන ධම නෙවෙයි. හරි. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ රූපය ඇතිකල්හි ලෝකේ, රූපය ඇතිකල්හි මම, රූපය ඇතිකල්හි සත්‍යය. රූපේ ඉතුරු කරලා සත්‍ය නැහැ කියတဲ့ එකක් නෙවෙයි. ලෝකේ ඉතුරු කරලා මම නැහැ කියන එකක් නෙවෙයි. ඒ Hindu සංකල්ප තියන ওই ලෝකය, විශ්වය, ධර්මතාවය, ක්‍රියාවලිය මොනවා හරි ස්වභාවයක් පවතිනවා කියන එක. අපි නරුණාට පස්සේ ඒ ස්වභාවයට ආйти වෙනවා. ආත්මන් කියන සංකල්පය එහෙම එකක්. ඒක වෙන ආගම්වල තිබුණ ඉන්දියාවේ කාලෙත් තිබුණ එකක්. එහෙම කාලෙක තමයි බුදු කෙනෙක් පහළ වෙලා මේ පෙර නොයසු විරු දහමක් කියන පටිච්ච සමුප්පන්න න්‍යාය දෙන්නා. ඒතරේ පටිච්ච සමුප්පන්න න්‍යාය දකිනකොට මේ ඇතිකල්ලි මේ වේ, මේ නැත්තම් ඕම වෙන්න බෑ. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති කියනකොට ඔක තේරුම් ගන්නකොට අර ලෝකෙට අයිති කිසියම්ම මතයක් තිබුණාද ඒක යෙදෙන්නේ නැහැ, ඒක අදාළ නැහැ. එකෙන් එතෙර වෙනවා. ඉතින් එහෙමයි. එතෙර වෙන පැත්ත නෙවෙයි නම් අපිට තියාගන්න තාම අපි තේරුම් අරන් තියෙන්නේ ලෝකෙට අයිති පැත්තෙන්. හරි. ලෝකෝත්තර දර්ශනේ ඒකට වඩා හුඟක් එහාට ගිය එකක්. අපිට මේ තර්කයට අහු වෙන එක නම් නෙවෙයි. කියන්නේ අපි හිතන විදිහට ගැලපෙන එක නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියන අපේ තර්කයට අහු වුණා නම් ඒක ලෝකෝත්තර දර්ශනේ නෙමෙයි, ඒක ඉක්මවා යන්න ඕන. අපි හිතන විදිහට ගැලපුණා නම් ඒක නිවේනේ. ඒක ඉක්මවා යන්න ඕන. අපේ ශ්‍රද්ධාව හින්ද පිළිගන්න විදිහක් නම් ඒක නෙමෙයි මේ බුදුදහම කියන්නේ. ඒකත් ඉක්මවා යන්න ඕන. ඒ වචන ටිකක් තියෙනවා, ශ්‍රද්ධා, රුචි, අනුස්සව, ආකාර පරිවිතක්ක, දිට්ඨි නිච්ඡානක්ඛන්ති. ඕන කෙනෙක් යම් කිසි දෙයක් මුලින්ම තේරුම් ගන්න ඕන වටානු. ගැන ශ්‍රද්ධාව කියන්නේ ඉතින් අපි දැන් උදාහරණයක් විදිහට අපි දැන් පොඩි කාලේ ඉඳන් අහන්න ලැබුණ දහමක් තියෙනවානේ. අන්න ඒ විදිහට ගැලපෙනවා නම් විතරයි අපේ ඒ ශ්‍රද්ධාව තියෙන්නේ. එතනින් එහාට අර විවෘතව විමස්තන ගතිය නැහැ. දැන් මම උදාහරණ මේ උදාහරණ වලදී අනිත් පැත්ත ගන්න එපා. මම මේ කියන්නේ අපේ තියෙන අපි හිර වෙලා ඉන්න තැන් තේරුම් ගන්න උපමා විතරයි. හා උපමාවක් කියනකොට අනිත් පැත්ත ඇත්ත කියලා ගන්න එපා. මම විශේෂයෙන් මේවා දැනෙන විදිහට කිව්වොත් විතරයි දැනෙන්නේ. දැන් අද කාලේ දැන් බුදුදහම විකෘති කරලා කියනවා අපිට ඇහෙනවනේ. කොහොමද විකෘති කරලා කියලා දන්නේ? අපි අර නිකන් පොඩි කාලේ ඉඳන් අහපු දහමක් තියෙනවනේ. අන්න ඒකට විරුද්ධ එකක් කියපු ගමන් අන්න විකෘති කරලා. කියන තැනින් අර කියපු කරුණ විමසන්නේ නැතුව අපි මුලින්ම දාගන්නවා අපේ අර අපේ යම්කිසි ශ්‍රද්ධාවකින් පිළිගත්ත දෙයක් තියෙනවා. අන්න ඒකට වෙනස් නම් ඔක දහම නෙවෙයි කියලා කියලා ඉවරයි. එතන කියන දේ මොකද්ද කියලා හොයන්න යනවට කලින් මේක රිජෙක්ට් කරලා ඉවරයි. හරි. එතන මං කිව්වොත් ඔන්න දැන් අද කාලේ අහන්න ලැබෙනවනේ දැන් බුදුහාමුදුර ලංකාවේ ඉපදුනා කියන කොටම අපි බැනලා ඉවරනේ. ඒක හොයන්නවත් අපිට අවශ්‍ය නැහැ. ඉතින් ඇයි අපි එහෙම කියන්නේ? කොහොමද අපි 100% දන්නවද බුදුහාමුදුර ඉන්දියාවේ ඉපදුනා කියලා? අපි අහපු ටිකකින් හදාගත්තු මතයකනේ අපි ඉන්නේ. ඒ බව අපිට අමතක වෙනවා. ඉතින් මේක මම ආයෙ මතක් කරනවා. මේ කියන්නේ බුදුහාඳුර ලංකාවේ ඉපදුනා කියන එක හරිද වැරදිද කියන එක නෙවෙයි. අපි දෙයක් බලන විදිහ. ඒක අපි අපේ හිතට කාවද්ද ගත්තහම යම්කිසි මතයක් අනිත් ඔක්කොම වැරදි කියලා එන්නේ. ඒකට කියනවා ඉදමේ සත්‍යං අඤ්ඤං මෝග මඤ්ඤං. මේක තමයි සත්‍ය, අනිත් ඒවා ඔක්කොම බොරු. ඉතින් ඒක මේ සත්‍ය හොයන කෙනෙක්ගේ ලක්ෂණේ නෙවෙයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා. ඉදමේ සත්‍යං අඤ්ඤං මෝග මඤ්ඤං. ඒක සත්‍ය හොයන කෙනෙක්ගේ ලක්ෂණේ නෙවෙයි. ඊළඟට මේ ආර්ය දර්ශනෙත් ලෝකෝත්තර දර්ශනෙට එන්න ඉක්මවා යන්න ඕන ටිකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් දෙයක් පිළිගන්න ක්‍රම ටික. ශ්‍රද්ධාව, අනුස්සව. අනුස්සව කියන්නේ ඔය අපි අහලා තියෙන ආකාරය. ඊළඟට රුචිය, අපි කැමති ආකාරයක් තියෙන මේක මෙහෙමයි කියලා පිළිගන්න. ඒකට ගැළපෙනවා. ඊළඟට තියෙනවා ආකාර පරිවිතක්. අපි තර්ක කරලා විතක්ක කරලා අපිට ගැළපෙන විදිහක් තියෙනානේ. එහෙම ගැළපෙනවා නම් තමයි පිළිගන්නේ. ඒක ආකාර පරිවිතක්. ඊළඟට දිට්ඨි නිච්ඡානක්ඛන්ති. දිට්ඨි වල බැහැගෙන ඉන්නානේ මේක මෙහෙමයි කියලා. අන්නේකට ගැළපෙනවනේ අපි පිළිගන්නව නැත්තන්නේ. ඉතින් මේ විදිහට තමයි මුලින්ම ඔය දන්න ධර්මය ඔක්කොම හොඳට හොයලා බැලුවත් ඔන්න ඕවට අහුවෙලා. ඕවට අහුවෙලා නම් ඒක ලෝකෝත්තර දර්ශනේ නෙවෙයි. ඒත් ලෝකෝත්තර දර්ශනයට එනකොට ඔන්න ඕවා ටික ඉක්මවා යනවා. ඒ කියන්නේ ඕවා ඔක්කොම තියෙන්නේ මම මුල් කරගෙන හොඳට බැලුවොත් ඒ මම මුල් කරගෙන මට වැටහුණ දෙයක්. ඒ සක්කාය දිට්ඨිය. දැන් මම දැනගත්තු ධහමනේ තියෙන්නේ. ලෝකෝත්තර දර්ශනයේ වෙනකොට මම කියන එකක් කියෙදෙන්නත් බෑ, දැනගත්තු දෙයක් තියෙන්නත් බෑ. අපිට හුඟක් වෙලාවට වෙන්නේ ධහම දැනගත් ඉස්සර දන්නේ නැහැ, දැන් දන්නවා. ඕගොල්ලෝ දන්නේ නැහැ මමයි දන්නේ කියලා. ඉතින් අනිත් අයට කියා දෙන්නත් හරි ආසයි. තර්ක කරන්න හරි ආසයි. ඉතින් මේ ඔක්කොම අර සක්කාය දිට්ඨිය කියලා තේරුම් ගන්න බැහැ. ඔන්න ඔය ටිකට හිර වෙලා අපි බලන හින්දා. ලෝකෝත්තර දර්ශනයට එනකොට තමන්ට මැනගන්න මේ ගයිඩ්ලයින්ස් ටික, එකක් මම ඒ දෙන්න බෑ, එකක් දැනගත්තු දෙයක් ඉතුරු වෙන්න බෑ, අනිත් එක අර 11 ආකාරයක් කියපු එකකටවත් අහු වෙන්න ඒවා යෙදෙන්න බෑ. මොකද අපි දන්නේ රූපය මතයි කාලය පෙනෙන්නේ කියලා. හන්දට බැලුවොත් එනවා. රූපයක් නැතුව කාලයක් ගැන කතා කරන්න පුළුවන්ද කියලා හන්දට හොයලා බලන්න. රූපේ පිහිටියොත් තමයි කාලය ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. අපිට හිතෙන්නේ කාලය තුල තමයි අපි රූපය ගැන කතා කරන්නේ කියලා. එහෙම නෙවෙයි. හොඳයි. මේ පැහැදිලි නැත්තම් ඕන තැනකින් අහන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોક્ટર අවි ගොඩක් අපෙන් තරමත් දුරට තේරුණා මම අහගෙන ඉන්නම් තවිස්සට.
මේ සාකච්ඡාව කියන්නේ කියන දෙයක් ඒ විදිහට ගන්න එක නෙවෙයි. දහමට ගලපලා අපි හොයන්න ඕන අපි හිතන් ඉන්න එක හරියද? එතකොට ඒ ලොකු ප්‍රඥාවක් තමයි තමන් වැරදි බව දැකීම. මුගත වෙලාවට නැත්තේ ඕක. මම හරි කියන එකේම නෙමෙයි දෙයක් වැටහෙනකොට. ඒතේ මම හරි කියන එකට ආවනම් දහම ඇහිලා නැහැ. සද්ධර්මය ඇහිලා නැහැ. තමන් දන්න දේ අඩුවක් තියනවා කියලා මේ අපිට දකින්න බැරි හින්දා තමයි අපිට කල්යාණ මිත්‍රය ඕන වෙන්නේ. තමන් දකින දේ වැරදි කියලා පෙන්නලා දෙනවා නම් ඒක නිකම්ම වැරදි නෙමෙයි. හේතු ඇතුව දහමේ මෙන්න මෙතෙන්ට ඔය කියන එක ගැලපෙන්නේ නැහැ කියලා පෙන්නලා දෙන කෙනෙක් ඉන්නවා නම් එයා තමයි තමන්ට කල්යාණ මිත්‍රයා වෙන්නේ. බහුඟක් වෙලාවට අර මූලික අවදියේදී එහෙම පෙන්න නැකේනා නිකන් සතුරෙක් විදිහට තමයි තමන්ට හිතෙන්නේ. එනතර ප්‍රඥාව වැඩෙනකොට මේ හිතාගෙන හිටියේ තව මොනවදෝ දෙයක් අඩුවක් තියනවා කියලා කවුරු හරි පෙන්නලා දෙනවා නම් අන්න තමන් හොයන්න පෙළඹෙනවා. අනේ ඒක තමයි ඒ සද්ධර්ම ශ්‍රවණේ ලක්ෂණය. සද්ධර්මය කියන්නේ අපි දන්න දේ නෙමෙයි, ලෝකයට හිතා ගන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. මේ ලෝකෙන් එතර වෙන දර්ශන. තත්න්නේ අපි හිතපු එකේ මෙතන අඩුවක් තියනවා කියලා කවුරු හරි පෙන්නා ඒ වෙලාවේ නොපේරුණාට කමන්නේ. හැබැයි Tamanට හිතන්න දෙයක් තියෙනවා. අනේ හිතන්න දේ මත තමයි යෝනිසෝ මනසිකාරය කියන එක පහළ වෙන්නේ. සද්ධර්ම ශ්‍රවණය නැත්නම් යෝනිසෝ මනසිකාරයට එන්න බෑ. කොහොමද සද්ධර්මය කියලා දැනගන්නේ? මේ අපි මෙන්න මේ කියන දේ ලෝකෙට අයිති කියලා කවුරු හරි පෙන්නනවා නම්, ඕක ලෝකෝත්තර දර්ශනේ නිවේ කියලා හේතු ඇතුව පෙන්නනවා නම්, අන්න Tamanට හොයන්න දෙයක් ලැබෙනවා. අන්න එතකොටයි මේ සද්ධර්මය ඇහුණා, කල්යාණ මිත්‍රෙක් හම්බුණා කියන පැත්ත තේින්න ගන්න. පෙරුවන් සරණයි.
රයි මහත්තයා, දැන් මේ ඇත්තටම මේ ඔබතුමා කියන දේවල් ඇත්තටම බොහොම වටිනවා. මේ මට මේ එක දැන් අර මුලින් මේක හරියටම අදාළ දන්නේ නැහැ අපි සාකච්ඡාවට එනවාට. මේ දැන් අර අපි කියන හැම දෙයක්ම ගවේෂණය කරන්න ඕනද කියන ප්‍රශ්නෙ පුතේ මම දැන් අර ඔබතුමා ගත්ත උදාහරණයම දැන් බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනාද කියන වගේ කතාවක් කියලා හිතමුකෝ. දැන් මෙතන බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා, දේශනා කරලා තියෙනවා මේ එහෙම දෙයක් අපට අදාළ වෙනවද, මේකෙන් හොඳක් සිද්ධ වෙනවද කියන එක, යහපතක් වෙනවද කියන එක බලලා ඒක යහපතක් වෙන්නේ නැත්නම් හැමකම ගවේෂණය කරන්න ඕනේ නැති අවශ්‍ය නැහැ කියන කතාවක් මම අහලා තියෙනවා. ඒක හරියට දන්නේ නැහැ. මොකද යමක් යහපතක් වෙන්නේ නැත්නම් දැන් අපි දැන් ඔය දැන් ලංකාවේ වර්තමානයේ දැන් එක එක
ඔබතුමාගේ අදහස හරි. ඒ කියන්නේ මම ඒක තමයි මම කියේ අර උපමාව වැරදියට ගන්න එපා. ඒ කියන්නේ මම උපමාවක් විතරයි ගත්තේ. ඒක හරිද වැරදිද කියන කතාව නෙවෙයි. අපි දෙයක් අහුනහම අපි බලන අපේ පැත්ත. ඒ කියන්නේ අපි මුලින්ම මේක ප්‍රතික්ෂේප කරලාද? එතකොට හොයන්න ඕනද නැද්ද කියන එක නෙවෙයි මේ කිව්වේ.
හරි.
හරි. මූලිකව අපි දාගත්තු ටිකක් තියෙනවා. ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ, අපි දැන් මේක ලෝකෝත්තර දර්ශනය කියන එක හරි ගැඹුරුයි, හරිම සියුම්. එතකොට දැන් ඒක බුද්ධ දේශනාව අනුව තියෙන දෙයක්. ඒ වුණාට අපි හිතන් ඉන්නවා අපි ලෝකෝත්තර දර්ශනේ ඉන්නවා කියලා. දැනගත්තු දහම. දැන් කවුරු හරි ඇවිල්ලා පෙන්නනවා කියලා හිතන්න එකමට හිතන්න. හරි දහම පෙන්නනවා. හැබැයි අපි ඉන්න මතයට ගැලපෙන්නේ නැහැ. අපි ඉන්නේ තාම ලෝකෙට අයිති මතේ. ඉතින් ලෝකෝත්තර දර්ශනේ කිව්වට අපි හිතන එකට විරුද්ධයි මේක. දාර මූලිකවම ඇහෙන දේ ප්‍රතික්ෂේප කරපු ගම මොකද වෙන්නේ? සද්ධර්මය ඇහෙන්නේ නැහැ. වැරදි දෙයක් නම් ප්‍රතික්ෂේප වුණා කියලා ගැටලුවක් නැහැ. හැබැයි හරි දෙය විහිලත් ප්‍රතික්ෂේප වෙනවා ඔතන හිටියෙත්. අපි අහුණ පළියට ඒක හරිද වැරදිද කියලා දන්නේ නැහැ. කවුරු හරි කියපු පළියට අපට අහුණ පළියට ඒක හරිද වැරදිද කියන කතාව නෙවෙයි මේ. මේ කියන්නේ සත්‍ය ගවේෂී කෙනාගේ ලක්ෂණය. මේ බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. සත්‍ය ගවේෂී කෙනෙක් වෙන්න ඕන මේ ධහමට එන්න. සත්‍ය ගවේෂී කියන්නේ ඇහෙනකොටම ඒක බැහැර කරන එක නෙවෙයි, ඒක කිය නෙවෙයි. ඒක පිළිගන්න එකක් නෙවෙයි ඒ කියන්නේ.
පැහැදිලි. මම හිතන්නේ එතන මම හිතන්නේ ඒ ජේසකයා ගැන අන්තිහංගි මොකද අපිට තියෙන්න ඕන වෙනවා නේද? මම හිතන්නේ ලේසි අපිට එහෙම වුණොත් ඒ කියන්නේ
නෑ ඒකත් ඒ හැඟීම තිබුණොත් ඒතරත් අපි අහන්න කලින් දාගෙන ඉවරයි. පොඩි ලවෙක් කිව්වා. විවෘතව අහන ගතිය තමයි ඒ සත්‍ය ගවේෂී කියන්නේ. ඒක පිළිගන්නවා කියන එක නෙවෙයි නේ. පිළි නොගන්නවා කියන එක කියන්නේ එතනින්ම බැහැර කරනවා කියන එකත් නෙවෙයි. ඒක විවෘත වුණත් තමයි සත්‍ය ගවේෂීකමට එන්නේ. ඒක හොයන්න ඕනද කියන එක නෙවෙයි. සමහර ඒවා හොයන්න ඕන වෙන්න පුළුවන්. සමහර ඒවා වැඩක් නැති වෙන්න පුළුවන්. පුදුම කෙනෙක්. වැඩක් නැත්නම් හොයන්න යන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ආර්ය මාර්ගයට අදාළ නැත්නම්. මේ එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ හොයන එක. හරි. එහෙනම් ඔබතුමා කියන කරුණ හරි. දැන් මේකේ ප්‍රධානම දේ මං කිව්වොත් කියලා පිළිගන්න එපා. හැබැයි අහනකොට තමයි
ගැලපෙන්නේ.
ඒක කරන්නේ නේද? ඔව්.
يعني ඔබතුමා කියන්නේ අත්‍තර ගොඩක් දේවල් නෙමෙයි. ගොඩක් අපිට ගන්න දේවල් තියෙනවා පැහැදිලිව. මම කියන්නේ සාමාන්‍යයෙන් දැන් ලංකාවේ අපි දැන් මේ අතරමං වෙලානේ ඉන්නේ. يعني දේශක ඉන්නවා, රහතුන් වහන්සේලා ඉන්නවා. ඒක කතාවල් එනවනේ. ඉතින් අතරම සාමාන්‍ය කෙනෙක් මේවා අතරමං වෙනවා කියලා මම හිතනවා දැන් මේ.
නෑ දැන් ඒකම තමයි මම මේ කරුණ කියන්නේ. අතරමං වෙලා කියන්නේ ඒ සත්‍ය ගවේෂී ස්වභාවය නොදන්නකම. දැන් බුදුහාමතුරු හොඳට පෙන්නලා තියෙනවා ඒ සත්‍ය ගවේෂී කෙනෙක් වෙන්න ලක්ෂණය. එයා කවුරු මොනවා කිව්වත් මේ අතරමං වෙන්නේ නැහැ සත්‍ය ගවේෂී කෙනා. අපි ඒ කියන එක පිළිගන්න ගියොත් නේ අතරමං වෙන්නේ. මෙයා හරිද මෙයා හරිද ලොකු ගැටලුවක්. ඒකට අපිට බලන්න පුළුවන් ඒ කියන දේ මෙන්න මේ වට වැටිලාද? හරි. මේ සත්‍ය ගවේෂී කෙනා, ඒ කියන්නේ දහම හොයන කෙනාට අවශ්‍ය ඔක්කොම දේ බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා. අපිට ඒ ටික ඇහිලා නැහැ. පළවෙනි දේ. ඒ ටික ඇහුණා නම් හතරබන්න හොයන්න ඕන දේවල් ටික ඔක්කොම බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඒත් ඒ හින්දා තමයි මම මේ මතු කරන්නේ මේ සූත්‍ර දෙන්නන්න පුළුවන් මේවා කියලා තියෙන තැන්. ඒකට දහමේ මෙහෙම තැන් තියෙනවා. හොයලා බලන්න කියන එක. දැන් මේ ටික දේශනා කරලා තියෙන්නේ කාලේ හිටිය අර කාප ටික කියලා බ්‍රාහ්මණේ. ඒ බ්‍රාහ්මණයා ඇවිල්ලා මේ අවුරුදු 16ක තරුණ මේ බ්‍රාහ්මණ කුලයේ හිටිය උසස්ම කෙනෙක්. උසස්ම කියන්නේ දානිත් යාළුව මෙයාට කියන අන්න මේ ප්‍රදේශේ ඉන්න බ්‍රාහ්මණ ශ්‍රේරම ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩලා ඉන්නා උන්වහන්සේ දකින්න යනවා. මේ හැබැයි ඔබතුමා බොහොම ඉහළයි. ඔබතුමා පරම්පරා හතකින් මෙහෙම බ්‍රාහ්මණ කුලේ මාගේ පැත්තෙන් පියාගේ පැත්තෙන් එහෙනම් ඔබතුමා යන්න අවශ්‍ය නැහැ එතෙන්ට. අනිත් අය ගියදෙන්. හරි. ඊළඟට ඔහොමම එක එක කරුණු කියනවා. සිව්වේදී මේ හොඳටම දන්නවා පරතරට ගිහිල්ලා ඔබතුමා එහෙනම් ඔබතුමා යන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුව තමයි ඔබතුමා හම්බ වෙන්න එන්න ඕනේ. කිය කියා මෙයාට කියනවා. මේ කියන හැම කරුණෙදිම එයා හොඳට ඉගෙනගත්තු කෙනෙක් දන්න කෙනෙක් හින්දා එයා දකිනවා ඔය කියන ටික ගෞතම බුදුහාමුදුරන්ටත් තියෙනවා. උන්වහන්සේත් මෙහෙම කුලහසකින් පිරිසිදුයි. උන්වහන්සේත් මේවා සිව්වේද දන්නවා පරතරට. ඒ කියන හැම එකටම අනිත් පැත්තට මෙයා හිතනවා. ඊට පස්සේ කොහොම හරි මෙයා ඒ යනවා. අර ගොල්ල වුණා කිව්වත් නවතින්න නැතුව. ඉතින් මේ අවුරුදු 16ක තරුණයෙක් නේ. ඊළඟට අර ඒ අනිත් බ්‍රාහ්මණවරු මෙයා ගැන දන්නවා. ඉතින් මේ මහලු බමුණෝ දැන් එක්ක බුදුරජාණන් වහන්සේ සාකච්ඡා කර කර ඉන්නකොට මෙයාත් ඉතින් එක එක ඒවා අහනවා. ඉතින් බුදුහාමුදුරෝ කියනවා මේ වැඩිහිටියත් එක්ක කතා කරන තැන මැද්දට පනින්න එපා කියලා මෙයාව එලවනවා. පොඩි ළමෙක් වගේලු. ඒ කතා මැද්දට පනින්න එපා කියලා. එතකොට අනිත් බමුණෝ කියනවා එහෙම කියන්න එපා. ගෞතමයන් වහන්සේ මෙයා මෙහෙම හිටියට මේ වගේ කෙනෙක් මේ කියලා අපි හැමෝම ගරු කරන කෙනෙක් කියලා. ඊට පස්සේ තමයි ඒ බුදුහාමුදුරෝ නිහඬව ඉන්නේ. ඊළඟට මෙයාට ප්‍රශ්න අහන්න අවස්ථාව එනකොට එයා අහනවා මෙන්න මේ මෙහෙම මෙහෙම මේ අපේ වේදවල තියෙන හින්දා මෙහෙමයි මේක හරි කියලා ඉන්නවා. ඉතින් බුදුහාමුදුරෝ ටිකෙන් ටික පෙන්නනවා එහෙම කියලා තියෙනවා. හැබැයි ඕක සත්‍ය ගවීසී කෙනෙක්ගේ ලක්ෂණේ නම් නෙවෙයි ඔය පිළිගත්තු විදිහ කියලා. එහෙම එහෙම කියනකොට ඔතන මෙයා ප්‍රශ්න කරනවා සත්‍ය ගවීසී කෙනෙක්ගේ ලක්ෂණ මොනවද? අන්න එතකොට දෙන උත්තර ටික තමයි මම ඔයක තියෙන් කිව්වේ. ඒ සබ්දා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිත්තේ නිච්චානක්ඛන්දේ හින්දා කෙනෙක් පිළිගන්නවා නම් ඒක සත්‍ය ගවීසී කෙනාගේ ලක්ෂණය නෙවෙයි කියලා. ඉතින් ඒවා හුඟක් උදව් වෙනවා මේ දහම හොයන විමසන කෙනා. මොකද සත්‍යගවීසීකම අත්‍යවශ්‍යයි. අර එතනින් එහාට කියන්නේ මේ ලෞකික විදිහට හිතන එකෙන් ලෝකෝත්තර දර්ශනයට එන්න. ඒ සඳහා පෙන්වන දෙයක් ඒක. අපි හුඟක් දන්නවා කියලා හිතාගත්තට අපි හික වෙනවා අර ලෝකෙට අයිති විදිහට හිතන විදිහ අපේ තර්කයට ගැලපෙන එක අපිට කැමති විදිහට පිළිගන්නේ කහලා තියෙන ආකාරයට පිළිගන්නේ ඒක සත්‍ය ගවේෂී ක්‍රමයේ ලක්ෂණයක් නෙවෙයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. අර කියන එක හරිද වැරදිද ඒක හොයන්න ඕනද නැද්ද කියන කතාව නෙමෙයි මේ තමන්ගේ පැත්තට දාන්න එකක් මේ පෙන්නන්නේ. ඒ සත්‍යගවේෂීකේ ලක්ෂණ ටික තේරුම් ගත්තොත් කවුරු මොනවා කිව්වත් මොන විදිහට කිව්වත් අතරමං වීමක් වෙද්දී ඒකෙන් ගැලවෙන විදිහ තමයි මේ කියලා තියෙන්නේ. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි. මොකද මේ සූත්‍රේ මම පහසු මොනවද කියන සූත්‍රේ නම?
චාන්කි සූත්‍රේ මහත්තයා චාන්කි සූත්‍රය.
හරි බොහොම සරණයි. පෙරවන් සරණයි.
තෙරුවන් සරණයි ડોક્ટર රවි. මට මේ විරක්තරීය ප්‍රශ්නයක් යොමු කරන්න අවස්ථාව ලබා ගන්නවා. අපි දැන් මේ නිතරම කතා කරනවා සමුදය සහ නිරෝධය පිළිබඳව. ඒකට අපි මේ සමුදය ගැන කතා කරනකොට හැමතිස්සෙම සමුදය පිළිසඳ රකින්න සම්පූර්ණ කියනකොට මට හිතනවා මේ සමුදය අපිට දකින්න හැකියාවක් නැහැ කියලා. මොකද සමුදය ස්වභාවය දැක්කට අපිට සමුදය ලකින්න පුළුවන්ද කියන ගැටලුවක් තියෙනවා. පිළිබඳව ඔබට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් බොහොම අපි.
ඔව් ඒකත් හොඳ ප්‍රශ්නයක්. සමුදය දකින්න කියනවා. ඉතින් ඒක ඇත්තටම හතරටම අදාළ එකක්. දුක, සමුදය, නිරෝධය, මාර්ගය කියන හතරම. දැන් මේ කියන්නේ දුක පිරිසිඳ දකින්න කියන්නේ. කොහොමද දකින්නේ? දකින්න පුළුවන් දෙයක්ද? සමුදය දකින්නවා. ඒ දකින්නවා කියන්නේ මාතක තියාගෙන පළවෙනි දේ අපේ ආයතන හයට ගෝචර වෙන මත්තම නෙවෙයි ඔය. අපි දකින්නවා කියපු ගමන් ඇහෙන් දකින්න කණෙන් අහලා දැනගන්න ඔහොමනේ හිතන් හිතෙන් හිතලා දැනගන්න පුළුවන් මට්ටමක් කියලා නෑ ඒ හයම ඉක්මවා යනවා ඒ හය අදාළ නෑ මොකද ඒක ඒ නිසා තමයි මේකට කියන්නේ ඥානයක් කියලා හරි ඥානයක් කියන එක ආයතන වලින් දැක්මක් නෙවෙයි ආයතනයි ඉක්මවා යනවා එකයි ඒක දුක්ඛේ ඥානං සමුදේ ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං කියන්නේ මේ ඥානය. ඉතින් ඥානය පහළ වෙනකන් දකින්නවා කිව්වට දකින්න බෑ. මේ ඥානය පහළ වීමට තමයි සම්මා දිට්ඨිය කියන්නේ. ඒකේ ওই ඥාන හතරම තියෙනවා. සම්මා දිට්ඨිය තුල ඒක මේ ලෝකෙන් එතර වෙන දර්ශනය, ලෝකෝත්තර දර්ශනය. එතෙන්දී තමයි ආර්යෙක් වුණා කියන්නේ. ආර්ය මාර්ගයට පිළිපන්නා කියන්නේ. ඉතින් එතෙන්ට එනකන් අපි භාවනා කරනවා වෙන්න පුළුවන් අරමේ කරනවා වෙන්න පුළුවන් ඒකක්වත් ලෝකෝත්තර මාර්ගෙ නෙමෙයි. හැබැයි ලෞකික සම්මාදිට්ඨියකින් එන මේ ලෞකික ප්‍රතිපදාවක් ඒක උදව් වෙන්න පුළුවන් ආර්ය ප්‍රතිපදාවට එන්න. ආර්ය ප්‍රතිපදාවට එන්නේ කොයි වෙලාවෙ හරි ඔන්න ඔය ඥාන හතර. ඒ ඥාන එකක් ලැබෙන්නේ නැහැ. ලැබෙනවා නම් හතරම එකට ලැබෙන්නේ. දුක්ඛේ ඥානය ආව නම් අනිවාර්යෙන් සමුදේ ඥානය, නිරෝධේ ඥානය, මග්ගේ ඥානය යෙදෙන්නම ඕන. එකක් හරි අඩුවෙන් එන්නේ නැහැ. ඒ හින්දා මේ මග පිළිබඳව සැකයක් තියෙනවා නම් දුක්ඛේ ඥානය නැහැ. මේකද හරි මේකද හරි කියලා හිතන මට්ටම සම්මාදිට්ඨිය කියන ඒ ඥානය නැහැ. ඒකේ සමුදය දකින්නවා කියන එක දැන් අපි මුලින් ඉතින් අපිට ගැලපෙන විදිහට තමයි සමුදය හොයන්න හදන්නේ. උදාහරණයක් ගත්තොත් රූපයක සමුදය ඇහුවොත් අපි රූපයක් අල්ලගෙන මොක හටගත්තේ කොහොමද කියලානේ හොයාගෙන යන්නේ. ඒ හොයාගෙන යන විදිහ අපි දන්න ටිකෙන් තමයි අපි හොයන්නේ. අපි දන්නේ නැතික කියන්නේ මේ ආයතන 6ට අදාළව එකතු වුණා ඒවා. එහෙම හෙව්වට මේක අහුවෙන්නේ නැහැ. ඒකේ දැන් මම අහුවෙන්නේ නැහැ කිව්වහම මේක තේරුම් ගන්න අපහසුයි ඉඳ තමයි මම අර හැමතිස්සෙම උපමා ගන්නෙ. දැන් අපේ හොඳම උපමාව අර බල්ලා වතුරට එබිලා බල්ලෙක් ඉන්නවා කියලා හිතන් ඉන්නවනේ වතුරේ. එම් බලන්න යාට රූපයේ සමුදය හොයන්න කිව්වොත් එයා මොකද්ද හොයන්නේ? ඒ වතුරේ බල්ලා කියන රූපේ හටගත්තේ කොහොමද කියලා ඒ රූපයේ ඉඳන් හොයනවා. රූපේ මොකද්ද? ඒ වතුරේ තියෙන මොකක් හරි ශරීරය. ওই ශරීරේ හටගත්තේ කොහොමද කියලා දැන් ශරීරේ බෙද බෙදා බලනවා. ස්ලොම් නියපො. මේ අදත් ඔහම දෙතිස්කුණුපයත් එයාට අහුවේ. එයා හිතන ඕන දැන් සමුදය හොයාගත්තා කියලා. හැබැයි මේ උපමාවේදී අපි දන්නවා එයාට ඇත්ත සමුදය හම්බ වෙලා නැහැ නේද? එයාට බල්ලා නැති වුණාට, ශරීරය නැති වුණාට ඊතර තියෙන කොටස් ටිකක් හම්බ වෙලා නැහැ. එහෙම නැත්නම් ওই කොටස් ටික සතර මහා ධාතුයෙන් හැදුණා. අපි දහමටත් ගැලපෙනවනේ. ඉතින් රූපය කියන්නේ සතර මහා ධාතුයි උපාදාය රූපයි කියලා අහලා තියෙනවනේ. එතකොට මොකක්ද යන්නේ? ඕක රූපයක් නෙමෙයි සතර මහා ධාතු. උපාදාය රූප. දැන් ඇත්ත අහුවෙලාද ඒ උපමාවෙද? ඔතර බල්ලෙක් නෙමෙයි තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කිව්වහන් දැන් ඇත්ත අහුවෙලාද? අපි දන්නවනේ පැහැදිලිවම තාම ඇත්ත අහුවෙලා නැහැ කියලා. ඒ වතුරේ පඨවි ආපෝ තේජෝ වායෝ කතාවක් එතන පිහිටලා නැහැ. ඒක බල්ලා හිතපු දෘෂ්ටියක් විතරනේ. එයා හිතන එකට ගැළපුණා විතරනේ. අනේ පේනවත් දැන් එයාගේ ශ්‍රද්ධා රුචි අනුසව ආකාර පරිත්තක දෙති නිචානක් අන්ති වෙලින් තාම ඇහුණ දහම දකින්නේ. හැබැයි රූපේ සතර මහා ධාතු කියලා ඇහිලා පේනවා. හැබැයි එයා ඒ ඇහුණ දහම දකින්නේ තාම එයාගේ ශ්‍රද්ධාව. එයා අහලා තියෙන ඒවට අනුව, එයා හිතන විදිහට අනුව නේද? එයා පිළිගන්න කැමති ආකාරයට අනුව ගලපලා ඔය බලන්න. එයාට ඇත්ත අහුවෙන්නේ. ඇත්ත කියන්නේ මේ දැන් ලෝකෙන් එතර වෙන දර්ශනයකට එන්න බෑ. සාමර ආයතන 6 අහු වෙලා. ඒ කියන්නේ ලෝකෙට අහු වෙලා තාම හිතන්නේ. ලෝකෙන් එතර වෙන පැත්තෙන්. ඉතින් මේ සමුදය බලන්න කිව්වට මේ ලෝකෝත්තර දර්ශනේ සමුදයට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ පටිච්ච සමුප්පන්න බව දකින මට්ටමකට ඇවිල්ලා නැහැ. මේ ඇතිකල්ලි මේ වේ කියන ධර්මතාවයට ඇවිල්ලා නැහැ තාම. අදහසක් එන්නේ නැති මං හිතන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. කොහොමද කිව්වේ මේ පක්ෂියාවෙන් බලන පැත්ත ගැන හිතනකොට ඒක සෑහෙන දුරට පැහැදිලි වෙනවා. නමුත් දැන් මට තවත් හිතන මේ පොඩි අපහසුතාවක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ඔය මේ ඇතිකල්ලි මේ ඇතිවේ කියන ව්‍යායාම අනුව වර්ණකොට අපි සාමාන්‍යයෙන් මේක දානවා ලන්නේ වර්ණ සටහනක් බාහිර රූපයේ තියෙනවා, ඇසට ප්‍රසාදයේ තියෙනවා. වර්ණ සටහන ආවට පස්සේ ඒ වර්ණ සටහන අපි අරගන්නවා රූපයක් කියලා. එතකොට මේ මේ දෙක අපි ඒකට ඔය චක්කු විඤ්ඤාණයක් ඇති කරගන්නවා. මේ වගේ
දැන් ඔබතුමා ඔතනම හිතන්න වර්ණ සටහන තියෙනවා කියලා දැනගත්තේ කොහොමද?
ඔව් දැන් ඒක තමයි මට මේ තියෙන ගැටලුව. අපිට ඒක වර්ණ සටහනක් ආවා මේ ඔක්කොම දැනෙන්නේ උනාට පස්සේ.
මං අහන්නේ උනාට පස්සේ කියන එක නෙමෙයි. ඔය වර්ණ සටහනක් ඉපදුනා කියන එක දන්නේ කොහමද?
ඒකත් ඉතින් මේ අහපු
අන්න හරි. අපි දැනට ඉගෙනගෙන තියෙන ඒවා ඉන්නේ. ඔය ෆිසික්ස් මොනවා හරි ඉගෙනගෙන මෙහෙම ආලෝක කිරණ එනවා, ලෙන්ස් එකෙන් මෙහෙම හැදෙනවා, ඉමේජ් එකක් හැදෙනවා. ওই ටික නේද ඔය
දාගන්නේ?
ඒක අපිට පේන්නේ නැහැ. ඔය අපි අත්දකපු එක නෙමෙයි ඔය
කියන්නේ.
අපිට හිතෙන්නේ අපි හිතන ටික හරි කියලා. ඒ අරවට ගැලපුණා කියන එක නෙවෙයි ඔය පේන්නේ. ඒකට ඒකේ ඉන්න තාක් කල් මේ ලෝකෝත්තර දර්ශනේ අහුවෙන්නේ
නැහැ. මොකද මට හිතර තියෙන්නේ අපි සමුදියේ දකින්නවා කියන්නේ ඕක නෙමෙයි කියන එක නේද ඔබතුමා
කියනවා. ඔව් ඒ සමුදියේ ලෝකෙට අයිති. ලෝකෝත්තර දර්ශනේ ඕකෙන් අර ඥාන හතර එන්නේ නැහැ. අනිත් ඒ ඔබතුමා කියන්න හදපු තැනම ඔක කාලෙට අහුවිලා නේ ඒක මම කියන්න දුන්නේ නැහැ. මේකට පස්සේනේ මේක උනේ කියන එකනේ කියන්න හැදුවේනේ. වර්ණ සටහන ඉපදිලා ඒක නැති වුණාට පස්සේ තමයි මේක හිතන්නේ. ඉතින් හිතර කොටයි ඒ මොකද්ද කියලා දැනගන්නේ. ඇහැ නිරුද්ධ වුණාට පස්සේ තමයි හිතෙන් හිතන්නේ. එතකොට හිතෙන් හිතන දේ තමයි මේ දැනගත්තේ. ඉතින් ඔක කාලෙට අහුවිලා නේ. ඇහැට පස්සේ තමයි හිත වැඩ කළේ. ඒ හිතන විදිහ අපි අහලා තියෙන දහමට ගැළපෙනවා. ඒ වුණාට ඒක මේ ලෝකෝත්තර දර්ශනේ නෙවෙයි. මම මුලින්ම කී කාලයක අහුවෙලා නැහැ ඒක ලෝකෝත්තර දර්ශනේ නෙවෙයි. බුදුහාඳුරෝ පෙන්නන්න හදන එක නෙවෙයි. වචනවල තේරුම විතරයි තාම අරන් තියෙන්නේ. පටිච්ච සමුප්පන්න බව නෙවෙයි. එතකොට දැන් හොයන්න දෙයක් තියෙනවා නේද? අපි දන්නේ නැක වැරදි කියලා ඒ ඇහෙනකොට හොයන්න දෙයක් තියෙනවා. අන්න ඒකයි ඒ සද්ධර්ම ශ්‍රවණේ ලක්ෂණේ. තමන්ට හොයන දෙයක් හම්බ වෙනවා. ඒ හොයන ගතිය තමයි ඊළඟට යෝනිසෝ මනසිකාරය වෙන්නේ. ඒ මාර්ගය දෙන්න දහමේ මෙහෙම කියලා තියෙනවා. බලන්න පුළුවන්.
ඔබම බැලුවද ඔකේරෝ සර්ණේ?
ඉතින් එතනත් එන්නේ දැන් ඒ විදිහට අපිට අහන්න ලැබෙනවා කාගෙන් හරි. ඉතින් අහන්න ලැබුණ ගමන් අපි ඒක ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි, පිළිගන්නවත් නෙවෙයි. මේක දහමත් එක්ක ගලපලා බලනවා මේ කියන විදිහ හරිද. ගැලපෙන්නේ නැත්නම් දැන් අපිට අරක ඇත්ත වගේ හිතුණට දැන් තාම නොගැලපීමක් තියෙනවා. මේ නොගැලපීම තමයි අපිට උදව් වෙන්නේ හොයන්. ඒ නොගැලපෙනවා කියලා දකින එක ලොකු ප්‍රඥාවක්. ඔක මට තේරුණා කියන තැනට එනවනම් මේ ප්‍රඥාව නෙවෙයි, ඒක ලෝකෙටයි. එතන අඩුවක් තියෙනවා, හොයන්න දෙයක් තියෙනවා කියලා දකින මට්ටමේදි තමයි අර ලෝකෝත්තර දර්ශනයේ පැත්තට යන්න පුළුවන්.
එතන ඩොක්ටර් රවීතර වට මේ ඇලිට උනේ තින්න සංගති පස්සු පස්සවත්ිය වේදනා කියලා එහෙම අපි බලනකොට
ඔව්
ධර්මයට යෙදෙන්නේ එහෙමයි කියලා තමයි හැමදෙස්සම හිතෙන්නේ.
ඔව් ඒ අහලා තේන ධර්මයට ගැලපෙනවනේ. ඒ අපිට පේන්නේ එතන අපි ලෝකෙට අහු වෙලා කියලා. ඒ තුන්න සංගති පස්සෝ කියලා දැනගත්තාම හරි දහම දැනගත්තා කියලා හිතනවනේ. ඇයි රූපේ චක්ක විඥානේ නිසා පස්සේ ප්‍රස්සපච්චය වේදනා යම් වේදේති සංඥානාති යම් සංඥානාති තං විචක්කේති යම් විචක්කේති තං ප්‍රපංචේති. ඒ ඔය ටික කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද? මෙන්න මේක තමයි නිදානෙ. සතෝ නිදානං පුරිස පුජ්‍යලය. පුජ්‍යලයට සිද්ධ වෙන දේ ගැන කියන නිදානෙ ඔය කියන්නේ. එතනින් එහාට හොයන්න ගොඩාක් තියෙනවා. කටේ සූත්‍රයේ ඊළඟට එක කියවන්න වෙනවා. ඊතරු පෙළි දෙක. හොඳයි. පෙරවන් සරණ.
අයි මාතරයන් අරේ මුලින් ප්‍රශ්නෙටම ඊට පස්සේ ඔබතුමා යෝජනා කරන්නේ මොකක්ද අපි කොහොමද බලන්න ඕනේ කියලා.
කොහොමද බලන්න ඕන කියන එක එක මගෙන් අහගත්තොත් ඒක ඒ දහම වෙන්නේ නැහැ. ඒ බලන්න ඕන විදිහ හම්බ වෙන්නේ අපි හිතන විදිහේ අඩුවක් තියනවා කියලා දකින්න පුළුවන්කම. ඒකයි ඒක ලොකු ප්‍රඥාවක් කියන්නේ. මම වැරදි. ඒ මම වැරදි බව ඇහෙන්න දහමෙන්ම ඇහෙන්න ඕන යම් කිසි දෙයක්. ඒකයි මේ ධර්ම සාකච්ඡා එහෙම ගොඩාක් උපකාරී වෙන්නේ. අපි අන සූත්‍රය සාකච්ඡා කරනකොට දැන් ගොඩක් වෙලාවට වන්දන එක තමයි මේ කියන්නේ පැත්තට ගැලපෙනවා හරි කියලා හිතෙනවා. එහෙම උගත ඒ ධහම හරියට ඇහිලා නැහැ. ඒක තමයි එක්ක අපි රහත් වෙලා ඉන්නවා. නැත්තම් මේ තාම දන්න ටිකේ අඩුවක් තියෙනවා කියලා පේනවා. ඒ අදුවක් තියෙනවා කියලා පේන්න ලොකු ප්‍රඥාවක් අවශ්‍යයි. අන්න ඒක තමයි මේ දිනු කරගන්න ඕන. ඒක දිනු වෙන්නේ කොහොමද? අපි තව තව මේක අර මේ මොකද්ද කියන්නේ? සාවධානව අහන්න. සාවධානව අහනවා කියන්නේ ඒකට අපේ මත දාන්න නැතුව අහන ගතිය. නෝක හරිය අමාරුයි. ඔතෙන්ට මේ මත දාන්න නැතුව කියන දේ අහන තත්ත්වෙට එනකොට තමයි අර දහම ඇහෙන්නේ. දැන් දහම කියන්නේ මතක තියාගන්න මං කියන එක නෙවෙයි ඈ. දැන් සූත්‍රක තියෙන දේ. දැන් අපි උදාහරණයක් විදිහට ඔන්න ඉස්සෙල්ලා මහත්ය අහුවනේ අර තින්නම් සංගති පස්සෝ පස්සපක්ෂා වේදනා නැහැ දහම ඇහිලා කියලානේ අපි හිතන්නේ. එතනම බලන්න ඊළඟ ඡේද දෙකේ මම ඒක අතක් කරන්න ඔයාලට අපරු කරන්න පුළුවන්. ඊළඟ එකේදි කියනවා එස ඇතිකල්හි රූපේ ඇතිකල්හි චක්කු විඥානේ ඇතිකල්හි පස්ස පඤ්ඤාතිය පනෝ ගන්නවා කියන එකක් විද්‍යමාන වෙනවා කියලා. චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති පස්ස පඤ්ඤාතිය පඤ්ඤා පෙස්සතිටි. පස්ස පඤ්ඤාතිය පනව ගන්නවා. පස්ස පඤ්ඤාතිය පඤ්ඤා පෙස්සතිටි. තානමේතං විජ්ජති. එහෙම සිද්ධියක් විද්‍යමාන වෙනවා. දැන් බලන්න එතන කොච්චර ගැඹුරකට හිතන්න ඕන දෙයක් තියෙනවද අපි ඉස්සෙල්ලා හිතපු එකත් එක්ක. ඇසයිතිකල්ලි රූපයිතිකල්ලි චක්ඥානයිතිකල්ලි පස්සපඤ්ඤාත්තිය පනෝ ගන්නවා කියන සිද්ධියක් විද්‍යමාන වෙනවා. ඒක ඊළඟ ඡේදයට යනකොට තව කතාවක් කියනවා. අසතින. ඇස අසතින රූප අසතින චක්ඥානයි අසතින. පස්සපඤ්ඤාත්තිය පනවා ගන්නවා කියන සිද්ධිය විද්‍යමාන වෙන්නේ නැහැ. නේකන් තානං විච්ඡති. දැන් ඔන්න ඔය දෙක ඇහෙනකොට අර මුලින් හිතපු එකත් එක්ක මේ මෙහෙම දෙයක් මේ හිතපු විදිහට ගැළපිලා. ඔහ දැන් මොකද්ද මේ දන්න එකේ අඩුවක් තියනවා කියලා Tamanට පේනවා. ඒ කියන්නේ මම දන්නේ එක වැරදි මෙතන තව තියෙනවා එහාට දෙයක්. එයා මොකද කරන්නේ? එයා අන්න හොයන්න පටන් ගන්නවා. දහමට අනුව. අර අපි හිතපු එකට ගැලපුවා නම් එහෙම ඔබට මතක් කරි අදහසක් ඇවිල්ලා ගැලපිලා එනවා අනිත් පැත්තට. දැන් උත නුවණින් විමසන කෙනා එහෙම නෙමෙයි. සත්‍ය කවිසි කෙනා එහෙම නෙමෙයි. මොකද්ද මේ සති කිව්වේ අසති කිව්වේ? සත්‍යකල්ලි රූපේතිකල්ලි චක්කු විඥානේ ඇතිකල්ලි. දැන් ඒවා ඇතිකල්ලි කියන්නේ පස්සේ කියලා පඤ්ඤාත්තිය පනව ගන්නවා කියන එකක් විද්‍යමාන වෙනවා කියල. පස්සේ තියෙනවා කියලා නේ. එහෙම පඤ්ඤාත්තිය පනව ගන්නවා කියන එකක් දකින්න පුළුවන්. එහෙම නොවුනා නම් එහෙම පඤ්ඤාත්තිය පනව ගන්නවා කියන එකක් කියෙදෙන්නේ නැහැ. මේ මේ දකින්නවත් බැහැ. මේ තන්ටාන විච්ච.
එතන කියන්නේ ඇත්තම අසතියෙන් අසතිය කියන්නේ එදිට මේ සඳහන් වෙන්නේ රවි මාතය කියන්නේ.
ඔව් ඔව්. දැන් අපිට ප්‍රශ්නේ එනවා මොකද්ද මේ අසති කියන්නේ? අනේ දැන් හොයන්න ඕන. මොකද්ද මේ ඇහැ අසති කියන්නේ? රූපේ අසති කියන්නේ? විඥානේ අසති කියන්නේ? දැන් හොයන්න වෙනව නේද? අනේ ඒක හොයන ගතිය තමයි ඔනි සමනසකාරය. අපි දන්න එකට ගලපනවා නෙවෙයි දැන් හොයනවා. සති කතාවකුයි අසති කතාවකුයි කියනවා. මේක කියලා තියෙන තව තැන් තියෙනවා. අනේ මතක් වෙයි ඉමස්මින් සති ඉදන් හොති ඉමස්මින් අසති ඉදන් නහොති කියලා. පටිච්ච සම්පාදේ කියලා තියෙනවා. මේකයි මේකේ නිකම් පේනව නේද? ගැලපෙන ගතිය තියෙනවා. හැබැයි මේක තීරුම් ගන්නකම් අවක අහු වෙන්නේ නැහැ. තීරුම් ගන්න නම් හොයන්න ඕනේ. ඒක අපි දන්න විදිහෙන් හිතුවට ගැලපෙන්නේ නැහැ. මොකද්ද මේ අසති වෙලාව? ඇහක් නැති වෙලාව මොකද්ද? දැන් අන්න හොයන්න වෙනවනේ. කොයි වෙලාවේද අසති? මේ මුලින්ම හිතෙනවා එහෙනම් ඔය ඇහෙන් දකින්න වෙලාව වෙන්න බෑ වෙන වෙලාවක් වෙන්න ඕන කතා කරන්නේ. සමහරට කණෙන් අහන වෙලාව වෙන්නේ නැහැ. ඒ වෙලාවට ඇහ නැහැ නේ. නේ.
ඔව්. එතෙන් ඇත්තම දැන් අර සතියෙන් දැකීම කියලා කියන්නේ අර තුපන් කියන්නේ වර්තමානයේ යෝනිසෝ මනසකාරී ඉන්නවා කියන එක නේද අර්ථනා කරගන්න ඕන කරගන්න ඕනේ
නෑ තාම යෝනිසෝ මනසකාරීට ආවේ නෑ යෝනිසෝ මනසකාරී අඳුර ගන්න විදිහ මම කියන්නේ අසති කියන්නේ දැන් ඒ කියන්නේ මේ ඇහෙන් දකින වෙලාව ගැන නිවේද කතා කරන්නේ කියලා ප්‍රශ්නයක් එනවනේ හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඇහෙන් දකින වෙලාවමයි. මොකද මේ ඇහෙන් දැකීම ගැන තමයි අර ඇසයිතිකල් රූපයිතිකල් මොකද්ද පටන් ගත්තේ. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජත් චක්කුඥාන ඒකේම අදාළ කොටස් දෙකක් නේ. චක්කුස්මෙන් සති රූපේ සති චක්කුඥානේ සති චක්කුස්මෙන් අසති රූපේ අසති චක්කුඥානේ අසති යති මේ දැකීමට අදාළ දෙ මේ විස්තර කරනවා. ඇයි එහෙම කියන්නේ? ඊළඟට කණෙන් ඇහෙන එක ගැන ওই විදිහටම කියනවා. නාසයෙන් ගන්දේ දැනෙන එක ගැන ওই විදිහට ওই තුන් ආකාරයෙන්ම කියනවා. මේ මදුකින්දික සූත්‍රයේ මේක කියනවා. ඒකට අන්නේ එකයි ඒ සාවධානව ඒ කියන්නේ අපේ මත නොදා මේ කියන එක අහන්න ඕන ඉස්සෙල්ලා. මේක තේරෙනවද නැද්ද කියන එක නෙවෙයි. ඒකට මේ දහමේ තියලා දහම ඇහෙන්න ඕන සුතය. ඊළඟට ඒක දරා ගන්න ඕන මෙහෙමයි මේක කියලා තියෙන්නේ. ඒ තේරුම් අරන් නෙවෙයි. ඊට පස්සේ ඒ දෙකත් එක තමයි මේක ගැන ඔන්න දැන් හොයන ගතිය එන්නේ. ඒක හොයන්න ඕන අරක එහෙන්න ඕන දරා ගන්න ඕන. ඒකේ මේ කියන්නේ ඉතින් කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ. දැන් පොත තියාගෙන හරි මේක බලබලා හරි ආයෙ බලබලා හරි අපිට විමසන්න පුළුවන්. දැන් තාම තේරුම් ගත්තා නෙවෙයි. මේකයි මෙතන වැදගත්. තේරුම් ගන්න අවශ්‍ය වැඩපිළිවෙලට වැටෙන්න අර සත්‍ය ගවේෂී මට්ටමට එන්න උදව් වෙන දේ ඔතන තියෙනවා. ඒකයි දහම ඇහෙනවා කියන්නේ. දහම ඇහෙනවා කියන්නේ දහම තේරුම් ගත්තා නෙවෙයි නะ. සද්ධර්ම ශ්‍රවණය තමයි යෝනිසෝ මනසිකාරයට උදව් වෙන්නේ. සද්ධර්ම ශ්‍රවණය නොවුනා නම් යෝනිසෝ මනසිකාරේ එන්නේ නැහැ. දැන් ඔන්න ඔක ඇහෙනකොට දැන් අපි නොතන්න දෙයක් මෙතන තියෙනවා නේ මොකද්ද උදේ. හොයන්න ඕන දෙයක් තියෙනවා. අන්න ඒක එන්නේ ඒක ලොකු ප්‍රඥාවක් කියලා මම මේ කියන්නේ. දැන් අපිට ගොඩක් වෙලාවට නැත්තේ ඕක. අපිව අපිට හොයන්න පුරුදු කරලා තියෙන විදිහ නැත්තේ ඕක. ඒ ලෝකතර දර්ශනයට එන්න උදව් වෙන මූලික දේ ඕක. පෙරවන් සරණයි. හොඳයි එතනින් මට අදට අවසන් කරන්න වෙනවා වෙන වැඩක් කියලා තියෙන හින්දා මේ ඔගොල්ලෝ කැමතිනම් සාකච්ඡාව කරගෙන යන්න එතනින් අවසන් කරන තෙරුවන් සරණයි.
හොඳමයි රවි මහත්මයා. එහෙමනම් ඔබතුමා අපිට මේ වෙනුවෙන් ඔබතුමාගේ වටිනා කාලය වැය කරලා අපිට මේ කරපු මේ ධර්ම සාකච්ඡාව ඉතාම වටිනා ධර්ම සාකච්ඡාවක් අපිට ගොඩක් ප්‍රශ්න විසඳ ගන්න ගොඩක් නැති වුණත් ටිකක් හරි අපිට විසඳ ගන්න පුළුවන් වුණා. එහෙමනම් අපි මේ ධර්ම සාකච්ඡාව මේ ශ්‍රවණයෙන් රැස් කරගත්ත මේ පින් ඔබතුමාටත් ඔබතුමාගේ දෙමව්පියන්ටත් මල්ගේ ඥාතීන්ටත් ගුරුවරයන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබතුමා ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය පිණිසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. බොහෝම පින් රවි මහත්මයා අප වෙනුවෙන් මේ ධර්ම සාකච්ඡාව සිද්ධ කරාට තෙරුවන් සරණයි.
අදත් මේ වැඩසටහන පවත්වන්නේ උපකාරී වුණ පොතුහැර පවුලේ සියලුම දෙනා අස්තික මහත්මයා ගාන මහත්මයා ඒ වගේම සංවිධානය කරපු තුලානි මහත්මිය මේ රෙකෝඩ් කරන්න උදව් වෙන තාක්ෂණික අංශයට වෙනයි ප්‍රමල් මහත්තයා ඇතුළුගේ සියලු දෙනා ඒ වගේම මේ ප්‍රශ්න අහපු සාකච්ඡා කරපු ශ්‍රවන් දීපු ඒ හැමෝටම අපි හැමෝම රැස් කරගත්තු කුසල් අනුමෝදන් වෙන්න තමන්ටත් තමන්ගේ පවුල් වල අයටත් අනුමෝදන් වෙලා ඉදුක් නිරෝගී භාවය ලැබෙන්න මේ ජීවිතේම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මෙන් ප්‍රතිඵලයක් ගන්න සම්මා දිට්ඨිය ඇති කරගන්නම මේ කුසල් උදව් උපකාරී වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.